ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
ඉතින් පහුගිය සති කිහිපය පුරාවටම ඕස්ට්‍රේලියාවට ආවේනික සතුන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට, ඒ වගේම ඕස්ට්‍රේලියාවට ආවේනික විෂ සහිත සතුන් පිළිබඳව ඔබව දැනුවත් කරන්නට අපි විශේෂාංග මාලාවක් අරගෙන ආවා. ඒ වගේම මේ සතියේදී අද දවසේදීත් අපි ඕස්ට්‍රේලියාවට ආවේනික වුණ තවත් සතෙක් පිළිබඳව, ඒ සතා ගැන බොහොම රසවත් කරුණුත් අරගෙන තමයි මේ විශේෂාංගය අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපේ පහුගිය විශේෂාංගවලට ඔබට සවන් දෙන්නට හැකියාව තියෙනවා SBS සිංහල වෙබ් අඩවිය වෙත හෝ SBS සිංහල ෆේස්බුක් පිටුව වෙත පිවිසුනොත්. ඉතින් අද දවසේදීත් වෙනදා වගේම මේ ඕස්ට්‍රේලියාවට ආවේනික සතෙක් පිළිමද ඔබව දැනුවත් කරන්නට, ඒ ගැන රසවත් කරුණු ඉදිරිපත් කරන්නට අපත් සමග එකතු වෙන්නේ වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසර වේදිනියක් ලෙස ක්‍රියා කරන ආචාර්ය සෞම්‍ය වන්නියාරච්චි මහත්මිය. අයිබෝන් සෞම්‍ය.
අයිබෝන් කවින්ද්‍ය.
හොඳයි, ඉතින් අද දවසේ අපි කතා කරන්නට හදන්නේ වොම්බැට් ගැන. ඉතින් මුලින්ම අපි කැමති දැනගන්න මේ වොම්බැට් කියන සතාගේ ස්වරූපය මොන වගේද කියලා.
ඕ කවින්ද්‍ය, වොම්බැට් හැමෝම දන්නවා ඇති, ටිකක් බෝල රවුම් ටිකක් විතර පෙට්ටියක් වගේ ලොකු සතෙක් කියලා. සාමාන්‍යයෙන් ලොකු පැසිපෝව්වෙක්. ගොඩක් ඔගොල්ලෝ අහලා තියෙනවද දන්නේ මේගොල්ලන්ගේ ළඟම නෑදෑව තමයි කොආලලා. වොම්බැට්ලා විශේෂ තුනක් ඉන්න ඕස්ට්‍රේලියාවේ. අපි සාමාන්‍යයෙන් දකින කොමන් වොම්බැට් කියන විශේෂය ඒගොල්ලෝ කිලෝ 40ක් වගේ බරක් වෙනකන් ලොකු වෙන ටිකක් සෑහෙන ලොකු සතෙක්. මේගොල්ලන්ගේ ඔගොල්ලෝ දැකලා තියෙන සාමාන්‍ය අලුට හුරු දුඹුරු පාට ෂයිනි කෝට් එකක් තමයි තියෙන්නේ. ඒ වගේම තමයි කටිට ලොකු මහත ඉදිරි පාද හැම නැත්තම් පෝස් තියෙනවා. මොකද මේගොල්ලෝ වලවල් හරනවා, හැම නැත්තම් බරෝස් කියලා කියන එක කටිකේ එකට ජීවත් වෙන ලොකු ගුල්වල. ඉතින් ඒව හරන්නේ කටිට ලොකු පෝස් ඕන. ඒ වගේම තමයි මේ මං කිව්ව කලින් මේගොල්ලෝ පැසිපෝවෝ කියලා. පැසිපෝවෝ කියලා කියන්නේ අර අපි කැංගරුල වගේම බඩේ පැසක් තියෙන සත්තුන්ට. ඒගොල්ලොන්ට ඒ පැස තියෙන්නේ සාමාන්‍ය ගලන්ගේ චුටි පැටවුන්ව ආරක්ෂා කරගන්න තියාගන්න. මේගොල්ලන්ගේ විශේෂත්වය තමයි මේගොල්ලන්ගේ පැස සාමාන්‍ය අපි කැංගරු කෙනෙක්ගේ දන්නවා පැස විවෘත වෙලා තියෙන්නේ මූණ පැත්තට, මේගොල්ලන්ගේ පැස විවෘත වෙලා තියෙන්නේ අනිත් පැත්තට. ඒකට හේතුව තමයි පැස ඉදිරි පැත්තට විවෘත වෙලා තිබ්බනම් මේගොල්ලෝ මේ බරෝයින් කට්ටිය කිව්වා මං කලින්, ඒ කියන්නේ හාරණ කට්ටිය පස්. එතකොට පස් ඔක්කොම මේ පැස ඇතුළට ගිහිල්ලා පැස වැහෙනවා. ඒක වලක්ක ගන්න තමයි මේගොල්ලන්ගේ පැස අනිත් පැත්තට හැදිලා තියෙන්නේ.
අපිට මේ වොම්බැට්ලව කොයි වගේ ප්‍රදේශවලද දකින්න හම්බ වෙන්නේ? මුළු ඕස්ට්‍රේලියාව පුරාම දකින්නට ලැබෙනවද? එහෙම නැත්නම් ඕස්ට්‍රේලියාවේ ඇතැම් ප්‍රදේශවල විතරද මේ සතුන් අපිට හමු වෙන්නේ?
ඒගොල්ලෝ අපිට ගොඩක් කාලවලට ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර සහ දකුණු මේ පළාත්වල තමයි ඕස්ට්‍රේලියාවේ දකින්න හම්බෙන්නේ. ඒ වගේම තමයි ටැස්මේනියාවලත් ලොකු මේ පොපියුලේෂන් එකක් ඉන්නවා. සාමාන්‍යයෙන් ඒගොල්ලෝ ඉන්නේ වුඩ්ලෑන්ඩ්ස් වල, ඒ කියන්නේ යුකලිප්ටස් ගස් තියෙන වනාන්තරවල තමයි ඉන්නේ. ඒ වගේම තමයි සමහරලාට ඒගොල්ලෝ මුහුදු බඩ ප්‍රදේශ ආශ්‍රිතවත් ඉන්නවා. තව සමහර විශේෂ ඉන්නවා ඒගොල්ලෝ තනබිම් ආශ්‍රිතවත් ඉන්නවා. ඉතින් ඒකට ව්‍යාප්තිය ටිකක් ලොකුයි. එක එක මං කිව්ව කලින් මේ විශේෂ තුනක් ඉන්නවා කියලා. ඉතින් ඒ විශේෂ අනුව ඒගොල්ලෝ ඉන්න ප්‍රදේශත් වෙනස් වෙනවා.
හොඳයි, මේ සතුන්ගේ වර්ගයාබෝ කිරීම පිළිබඳවත් අපි කැමති කරුණු ටිකක් දැනගන්න.
මං කලින් කිව්වා මේගොල්ලෝ පැසිපෝවෝ කියලා. සාමාන්‍යයෙන් අර පැසිපෝවෝක්කුගේම වගේ විශේෂත්වයක් තමයි අර ඒගොල්ලන් කලලය යම් තක් දුරකට වර්ධනය වුණාට පස්සේ ඒගොල්ලෝ ඉපදෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් ශීරපායි නිකන් ඕනම ශීරපායියෙක් අපි සාමාන්‍යයෙන් දන්න කට්ටිය ගත්තොත් හොඳ වැඩුණු පැටියවෙක්නේ මේ බිහි වෙන්නේ. එහෙමට මේගොල්ලන්ගේ ඉතාම අඩුවෙන් වර්ධනය වෙච්ච මේ පැටවෙක් තමයි බිහි වෙන්නේ. අපි මේගොල්ලන්ගේ මේ පැටවුන්ට ජෙලි බීන්ස් කියලා කියන්නේ. ඇත්තටම චූටි ජෙලි බීන් එකක් වගේ. ඒගොල්ලෝ බිහි වුණාට පස්සේ ඒගොල්ලන්ගේ අම්මගේ පැස තුළ තියෙන ස්තන ග්‍රන්ථි වලින් කිරි උරා බීලා සාමාන්‍යයෙන් වොම්බැට්ස්ලා මාස 8ක් 12ක් විතර වෙනකන් අර එතන අම්මගේ පැස තුළ يعني ලොකු වෙනකම්ම ඉන්නවා. සමහරවිට අවුරුදු එකමාරක් වගේ යනකන් උනත් අම්මගේ පැස ඇතුලේ ජීවත් වෙනවා.
ආචාර්යතුමීනි, එතකොට මේ වොම්බැට්ගේ ආහාර පුරුදු මොන විදිහටද ගොඩ නැගිලා තියෙන්නේ?
මේගොල්ලෝ කොච්චර පෙට්ටියක් වගේ ලොකුවට හිටියත් මේගොල්ලෝ ආහාරයට ගන්න තනකොළ වර්ග, එතකොට මුල්, ඒ වගේම තමයි සමහර ගස්වල පොතු. ඉතින් ඒකට අර ලොකු නියපොතු තියෙනවා. මේ කියන්නේ හොඳට මේ හාරන්න පුළුවන් අත් තියෙනවා. ඒකින් ඉතින් ඒගොල්ලන්ට පොළොවේ තියෙන මුල් වර්ග, එහෙම එක එක කාලෙට තියෙන විවිධ මුල් වර්ග පොතුවර්ගහෙම සමලට තන කොළහෙම ආහාරයට ගන්න ඒගල්ලෝ.
හොඳයි, අපි කැමති දැන් මේ වොම්බැට් පිළිබඳව බොහෝ දෙනෙක් නොදන්න බොහොම රසවත් කරුණු ටිකක් ඔබතුමිය අපිට ඉදිරිපත් කරනවා.
ඉතාම රසවත් කරන තමයි මේගලගේ වස්සරු එහමනත් අපි කියමුක වොම්බැට් පූ කියල වොම්බැට් පූ හරියට හරි හතරැස් එහෙම නැත්තන් අපි කියමු දාදු කැට හැඩය කියවබික් හැඩයක් ගන්නවා. ඔගල කවදහරි හයික එකක් ගිහිල්ල තියෙනවනම් එහෙම නැත්තං වොම්බැට්ස්ල ඉන්න ප්‍රදේශයක චාරිකාවක් ගිහිල්ල තියෙනවා ඔගොල සමහරලාට දැකලා ඇති හතරස් යන කොටු හැඩයේ වස්රු තියෙනවනම් ඒවා සාමාන්‍ය වොම්බැට්ස්ගේ. මේගොල්ලන්ට මෙහෙම වස්රු තියෙන එක හේතුවක් හැටියට සත්ව විද්‍යාඥයෝ සලකන්නේ මේගොල්ලෝ මේගොල්ලන්ගේ ඉන්න වාසස්ථාන එහෙම නැත්නම් වාසභූමිය කියන එක එක වොම්බැට්ස්ලා බෙදාගෙන ඉන්නේ. එතකොට එක්කෙනෙක්ට තමන්ගේ වාසභූමියේ සීමා මායිම් ටික සලකුණු කරන්න මේගොල්ලෝ සාමාන්‍යයෙන් යොදාගන්නේ මේගොල්ලන්ගේ වස්රු. ඉතින් එතකොට සාමාන්‍යයෙන් මේගොල්ලො ඉන්න තැන්වල ගොඩක් කඳුහෙල් ඒ වගේම යහනේ මේ දැන් අපි සාමාන්‍යයෙන් අනිත් සත්තුගේ ගත්තොත් ඒකට කැංගරු කෙනෙක් ගුණත් රවුම් يعني පෙරලෙන රවුම් හැඩයක් තියෙන වසුරු තමයි තියෙන්නේ. හැබැයි මේගොල්ලන්ගේ ඒවා පෙරලෙන්නේ නැහැ. මොකද මේක කොටු හැඩයනේ. දැන් අපි ධාතු කැටයක් කිනුත් කරන්නේ ඒකනේ. දැන් අපි ධාතු කැටයක් දාලා මොනවාද අපි අංක හොයන්නේ ඒක එක තැනක රැඳෙන හින්දානේ. අන්න ඒ වගේම මේගොල්ලන්ගේ වසුරු කොහෙවත් පෙරලිලා යන්නේ නැතුව එක තැන රැඳිලා තියෙනවා. එතකොට දැන් වෙන ටෙරිටරියකින් වොම්බැට් කෙනෙක් આવොත් එයා දන්නවා මෙතනින් එහාට මේ වෙන වෙන කෙනෙක්ගේ ගෙදරක් තමයි නැත්නම් එහෙම නැත්නම් හෝම් රේන්ජ් එකක් තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ සත්ව විද්‍යාඥයන්ට තිබ්බ ප්‍රශ්නයක් තමයි මේගොල්ලන්ගේ මේ අනිත් සත්තුන්ට නැති මේගොල්ලන්ගේ මේ වසුරු මෙහෙම يعني කියුබික් හැඩයට හැදෙන්නේ කොහොමද කියලා. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බ අවුරුදු ගාණක්. පස්සේ දැන් දැනට අවුරුදු 3-4කට කලින් විද්‍යාඥයෝ හොයාගත්තා මේගොල්ලන්ගේ මහාන්ත්‍රයේ තියෙන මාංශ පේශීන් නිකන් රබර් බෑන්ඩ් එකක් වගේ තද වෙලා තමයි තියෙන්නේ වසුරුගේ කියුබ් හැඩයට ගන්න. අතරින් පතර මෙහෙම තද වෙච්ච සොෆ්ට් වෙන තද වෙන සොෆ්ට් වෙන මාංශ පේශී තියෙනවා. එතකොට ඒ ඇතුලෙන් යන වසුරු එළියට එනකොට කියුබ් හැඩයට තමයි සැකසিলা තියෙන්නේ. ඊළඟ කාරණය තමයි මේගොල්ලෝ ලොකු බරෝස් එහෙම නැත්නම් මේගොල්ලෝ ලොකු ගුල් හාරනවා ඉතා විශාල ප්‍රදේශ වල පැතිරිච්ච. ඒ කියන්නේ මේගොල්ලන්ගේ අපි සාමාන්‍ය කියන වොම්බැට් බරෝස් හරිම ලොකුයි. කියන්නේ ඔකට ඇතුළට ගිහිල්ලා ඇතුළට ඇවිදගෙන යන්න පුළුවන් ලොකු එක දොරක් නෙමෙයි දොරවල් දෙකක් විතර තියෙනවා ඇතුළට එන්න. ඒ කියන්නේ දෙතුන් තැනකින් ඒගොල්ලන්ට ඇතුළට එන්න පුළුවන් විදිහට ලොකු කම්ප්ලෙක්ස් බරෝස් හදනවා මේගොල්ලෝ.
මේ ඕස්ට්‍රේලියාවට ආවේනික සතුන් බොහොමයකට තියෙන ගැටලුවක් තමයි මේ වඳවීමේ තර්ජනයට ලක් වෙලා ඉන්න එක. ඉතින් අපි කැමති මේ වොම්බැට්වත් වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙනවද? එහෙමනම් ඒ මොන හේතු නිසාද කියලාත් ඔබතුමියගෙන් දැනගන්න.
මං කලින් කිව්වා මේගොල්ලන්ගේ විශේෂ තුනක් ඉන්නවා කියලා. අපි දන්න කොමන් වොම්බැට් කියන එකේ එයාව නම් විශේෂ තර්ජනයකට ලක් වෙච්ච ශ්‍රේණිගත කිරීම වල නැහැ. හැබැයි නොදර්න් හෙරි නෝස්ඩ් වොම්බැට් කියලා කෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ක්‍රිටිකලි එන්ඩේන්ජර්ඩ් එහෙම නැත්නම් ඉතාමත්ම දරුණු ලෙස වඳවීමේ තර්ජනයට ලක් වෙලා තියෙන්නේ. සාමාන්‍ය මේගොල්ලන්ගේ වඳවීමේ තර්ජනයට එහෙම නම් ඒකට තියෙන විශේෂ තර්ජන තමයි මේ ඒගොල්ලන්ගේ ජීවත්වන පරිසර පද්ධති, වනාන්තර කෘෂි කර්මාන්තයට එහෙම නැත්නම් සිල්විකල්චර් ප්‍රැක්ටිසස් වලට එහෙම නැති වෙලා යන්නේ. ඒක ඒ වගේම තමයි නාගරීකරණය. තවත් මේ නාගරීකරණය හින්දා ඒ වගේම තමයි මේ හැදෙන මාර්ග මහමාර්ග වගේ දේවල් නිසා මේගොල්ලෝ වාහනවලට හැප්පෙනවා වැඩි ගොඩක් වෙලාවට රැට. මේගොල්ලෝ සාමාන්‍යයෙන් එච්චර වේගෙන් ඇවිදින්නේ නැහැ. මේගොල්ලන්ට දුවන්න පුළුවන් ගොඩක් වේගෙන්. ඒ වුණාට ඒගොල්ලෝ සාමාන්‍යයෙන් බොහොම පාඩුවේ හැමීට ඇවිදින සත්තු జాතිය. ඒ වගේම තමයි සමහර වෙලාවට සමහර තැන්වල ලයිව් ස්ටොක් ඒ කියන්නේ ලොකු කැටල් ෆාම්ස් එහෙම ඒ වගේ තියෙන තැන්වල මේගොල්ලන්ට මේගොල්ලන්ගේ තියෙන ජල මූල ආශ්‍රය ඒ වගේ දේවල් නාස්ති වෙලා කන්ටැමිනේට් වෙන ඒ වගේ ප්‍රශ්නත් තියෙනවා.
හොඳයි, ඔබතුමිය සඳහන් කරන විදිහට විවිධ හේතු නිසා මේ සතුන් අනතුරට ලක් වෙනවා. ඉතින් මේ වගේ සතෙක් අනතුරට ලක් වෙලා ඉන්නවා අපි දැක්කොත්, මහා මාර්ගය අසල හෝ වෙන ස්ථානයක හෝ අනතුරට ලක් වෙලා ඉන්න වොම්බැට් කෙනෙක් දැක්කොත් අපි මොන විදිහටද ක්‍රියා කරන්න ඕනේ, මොන වගේ පියවරවල්ද අනුගමනය කරන්න ඕනේ කියලාත් අපි අපේ ශ්‍රාවකයන්ව දැනුවත් කරමු.
ඔව්, මේගොල්ලෝ බේරගන්න ඇද්දි අපි ටිකක් පරිස්සම් වෙන්න ඕන. මොකද මං කිව්වා මේගොල්ලෝ ටිකක් ලොකු සත්තු జాතියක්. අපිටත් අනතුරක් වෙන්න පුළුවන් ඒගොල්ලන්ව බේරගන්න කියලා. ඒකින්ද පළවෙනි දේ තමයි ළඟට යන්න පුළුවන් තත්වයක ඉන්නවනම් අපි ළඟ ඩාක් අර අපි කියන්නේ ෆයර් බ්ලැන්කට්ස් තියෙන අපේ වාහනවල ඒ වගේ ටිකක් ලොකු තද ඝන කම් බ්ලැන්කට් එකක් වගේ එකක් තියෙනවා නම් ඒකක් අරන් ගිහිල්ලා හැමීට සතගේ ඇඟට උඩින් දාලා වහන එක තමයි ඉස්සලාම කරන්න ඕනේ. මොකද අපි ඒ කට්ටියට පේන්න ඉස්සරහින් ගිහිල්ලා හරි මොකද දැනටමත් යබය වෙලා ඉන්නේ. ඉතින් එයා එතකොට සමහරවිට අපිට පයින් ගහන්න පුළුවන්. ඒ වගේ කියන්නේ ගොඩාක් ලං වෙන්න එපා මේ සත්තුන්ට. ඉතින් අර මං කිව්වා වගේ මේ අය බ්ලැන්කට් එකකින් කවර් කරලා ඊට පස්සේ ළඟ ඉන්න ප්‍රදේශයේ වයිල්ඩ් ලයිෆ් රෙස්කියු කෙනෙක්ට හරි එහෙම නැත්නම් පශු වෛද්‍ය කාර්යාලයට හරි දුරකථන ඇමතුමක් දීලා ඒ කට්ටියට ඇවිල්ලා මේගොල්ලන්ව මේ බේරගන්න කියන එක තමයි හොඳම දේ. ඒ වගේම තමයි ඕනම සතෙක්ට අපි අනතුරකට ලක් කළා ඉන්නකොට ඒගොල්ලන්ට කෑම දෙන්න, වතුර දෙන්න, ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ප්‍රොෆෙෂනල් කෙනෙක් කිව්වේ නැත්තම් කියන්නේ හරියට දන්න කෙනෙක් අපිට වයිල්ඩ් ලයිෆ් රෙස්කියු කෙනෙක් කිව්වොත් ඇරෙන්න ඒ වගේ දේවල් කරන්න යන්න එපා. එතකොට ඒගොල්ලන්ට වෙන්න තියෙන හානිය උදව්වට වඩා ගොඩක් වැඩි.
හොඳයි, ඉතින් අපි නොදන්න බොහොම හරවත් රසවත් කරුණු රැසක් අපිට අද දවසේ දැනගන්නට හැකියාව ලැබුණා. මම විශ්වාස කරන අපේ ශ්‍රාවකයනුත් මෙම විශේෂාංගය රස විඳින්නට ඇති කියලා. ඉතින් අද දවසේ අපිත් සමග දැනුම බෙදා ගන්නට එකතු වුණේ වික්ටෝරියා ප්‍රාන්තයේ පරිසර වේදිනියක් ලෙස ක්‍රියා කරන ආචාර්ය සෞම්‍ය වන්නිආරච්චි මහත්මිය. බොහොම ස්තුතියි සෞම්‍ය අපිත් එක්ක ඔබගේ දැනුම බෙදා ගත්තට. ඔබට සුබ දවසක්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දිය හැකේ.